ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා විනාඩි 16ක් කාලයක් ඔබතුමන්ට තියෙනවා.
ගරු මුලස්රෝණ මන්ත්‍රීතුමනි, අපි පාර්ලිමේන්තුව රටටම නීති හදනවා. හැබැයි පාර්ලිමේන්තුව පාලනය කරන්න අවශ්‍ය කරන නීති අපි අවත්කාලීන කරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය පිළිබඳ තියෙන නීතිය 1953 මාර්තු මාසයේ 14 වෙනිදා පනවපු බොහොම කල් ගිය නීතියක්. මේ නීතිය කොච්චර යල් පැන ගිහිල්ලා තියෙනවද කිව්වොත්, ඊට පසුව වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන සමග ගලපලා නැහැ. ඊට පස්සේ මෙරටේ පාර්ලිමේන්තුව සමග ගොඩනැගුණු අලුත් නීති වලින් පාර්ලිමේන්තුව ලැබුණු බලය සමග ගලපලා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය, පාර්ලිමේන්තුවේ පරිපාලනය පිළිබඳ අද තිබෙන මේ නීතිය යල් පැන ගිය නීතියක් වශයෙන් සලකන්න ඕන. මේ පිළිබඳ ප්‍රශ්නය ඉතාමත් බරපතල තත්වයකට පත්වෙන්නේ ස්වාධීන ආයතනයක් වන ස්වාධීනත්වය රැකිය යුතු, ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා විධායකය බලපෑම් කරන අවස්ථාවලදී හෝ විධායකයේ සහයෝගය නොලැබෙන අවස්ථාවල එක වෙන්න පුළුවන්. ජනාධිපතිවර එක පක්ෂයක වෙලා පාර්ලිමේන්තුවේ බලය තවත් පක්ෂයට ගියොත්, එහෙම නැත්තම් පාර්ලිමේන්තුවේ බහුතරයක අදහස් එක්ක ජනාධිපතිවරය හෝ අමාත්‍ය මණ්ඩලයේ ගැටුම් ඇති වුණොත්, ඒ වගේම පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය පිළිබඳව, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳව යම් අවස්ථාවක ගැටලුවක් ඇති වුණොත්, එවැනි වෙලාවක පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයේ ස්වාධීනත්වයත් ශක්තියත් ලබා දීම සඳහා තියෙන නීතිය තමයි පාර්ලිමෙන්ටරි ස්ටාෆ් ඕඩිනන්ස් එක. මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා තත්කාලීන නවීන නීතියක අවශ්‍යතාවය තියෙනවා. ගරු ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමනි, ඔබතුමලා ගොඩක් දේවල් වෙනස් කරන බව කියනවා. ගරු අගමැතිතුමියනි, ඔබතුමලා ගොඩක් දේවල් වෙනස් කරන බව කියනවා. මේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනය පිළිබඳව පවතින යල් පැනගේ 1953 හදපු මේ නීතිය යාවත්කාලීන කිරීම පිළිබඳව කටයුතු ආරම්භ කරන්න අපිත් සහයෝගය ලබලා දෙන්නම්. තිබෙන අඩුපාඩුකම් හදලා අලුත් නීතියක අවශ්‍යතාවය තිබෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ යහපත් කටයුතු උදෙසා නාස්ති කරන්න නෙමෙයි, අපි විරුද්ධයි නාස්තියට, අපි විරුද්ධයි ආයතනලෙස කටයුතු කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන මූල්‍ය ස්වාධීනත්වය ඇති කළ යුතුයි. මතයක් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු පිළිබඳ මූල්‍ය පාලනය භණ්ඩාගාරය විසින් දරනවා කිය. ඒක එහෙම නෙමෙයි. 1978 දෙසැම්බර් මාසේ 22 වෙනිදා එවකට මුදල් ඇමති රොනිද මැල්මැත්තුමා ප්‍රකාශ කළා තියෙනවා, පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඒ ගන්නා වූ තීරණවලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීම ආණ්ඩුවේ වගකීම, ඒ පිළිබඳව පාලනය කිරීමේ බලයක් වෙනත් ආයතනවලට ලබා දීම නුසුදුසුයි. එනිසා පාර්ලිමේන්තුවේ කටයුතු උපරිම මට්ටමින් යහපත් ලෙස පවත්වාගෙන යාම සඳහා වූ මූල්‍ය පිළිබඳ ස්වාධීන බලයක් පාර්ලිමේන්තුවට ලබා දීමත් අවශ්‍ය වෙනවා. ඒක පිළිගත් දෙයක්, සම්ප්‍රදායක්. එනිසා පාර්ලිමේන්තුව ආයතනයක් විදිහට ඉහළ මට්ටමින් පවත්වාගෙන යාම සඳහා ඒ අවශ්‍ය සහයෝගය ලබා දීම අවශ්‍ය වෙනවා. ගරු මුලස්රණ මන්ත්‍රීතුමනි, අද අපේ සාකච්ඡාව තුළ ලක් වෙනවා ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳව. මේ සෑම ස්වාධීන කොමිෂන් සභාවක්ම ස්වාධීනත්වය පිළිබඳ අවශ්‍ය ප්‍රතිපාදන සලසලා හැබැයි අවසානයේදී කියනවා, කෙසේ වෙතත් ඒ ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා. පාර්ලිමේන්තුවට කොමිෂන් සභාවක් වග කියනවා කියලා කියන්නේ ඒකේ කාර්යීතු කිරීම ගැන, ඒකේ කාර්යක්ෂමතාවය ගැන, ඒවායේ මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා, පාර්ලිමේන්තුවට උත්තර දිය යුතුයි කියන එකයි. නමුත් මේ පාර්ලිමේන්තුවට වගකීම හුදු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් ඔබට ගිය ක්‍රියාදාමයක් බව අපි තේරුම් ගත යුතුයි. මමත් සමාජිකයෙක් වෙච්ච පාර්ලිමේන්තුවේ වර්තමාන ස්ථාවර කාර්ක සභා කෙටුප්පත් සම්පාදක මණ්ඩලය මේ පිළිබඳ අපි අවධානය යොමු කළා. එසේ යොමු කරලා මේ පිළිබඳව මේ ස්වාධීන කොමිෂන් සභාව එකින් එක පිළිබඳව කරුණු සොයා බලන්න නැත්නම් ඒ ස්වාධීන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවර වගවීම වගකීම පිළිබඳ කාරණා යථාර්ථවත් කරන්න කමිටුවක් හදලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ක සභාව ස්ථාවර නියෝග 126 මේ පිළිබඳ ප්‍රතිපාදන සලසලා තියෙනවා. 126.3 මෙසේ කියනවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවේ උපලේඛන යටතේ පිහිටවන ලද සියලුම ස්වාධීන කොමිෂන් සභාසිය බලය ක්‍රියාත්මක කිරීම සහ කාර්ය කර්තව්‍යයන් පිළිබඳ කාර්ය සාධන ඇතුළත්ව ස්වකීය ක්‍රියාකාරකම් සම්බන්ධව එක් එක් ලිත් වර්ෂයක් සඳහා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එවැගේම 124 කියනවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ක සභාව විසින් වාර්ෂික වාර්තා සලකා බලනු ලැබිය යුතු අතර කාර්ක සභාව විසින් එහි කර්තව්‍ය ඉටු කිරීමේදී කොමිෂන් සභාවල සභාපතිවරුන් සමාජිකයන් නිලධාරීන් කාර්ක සභාව ඉදිරියට කැඳවනු ලැබීමට බලය යුත්තේ. දැන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ආරම්භ කළ තියෙන කටයුතු හැරෙන්නට අනෙක් සෑම කොමිෂන් සභාවක්ම පිළිබඳව සොයා බැලීමේ වගකීම තියෙනවා. ගරු වගමැතිතුමනි, මේ වගකීම අපි ඉෂ්ට කළ නැහැ. අපි දන්නවා මේ පිළිබඳව අතිවෘත සාකච්ඡාවකින් පස්සේ මේ කමිටුව පත් කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. මොකද මතක තබා ගත යුතුයි මේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයේ තිබිය යුතුයි, නීතියෙන් පැවරී තිබෙන ඒ ස්වාධීනත්වය ආරක්ෂා වේ යුතුයි කියන එක අතරම මේ ස්වාධීන කොමිෂන් සභාව දැනගත යුතුයි තමන් වගකීම යුතු බව, පාර්ලිමේන්තුවට වගකීම යුතු බව, නීතියට වගකීම යුතු බව. පහුගිය දිනවල පොලිස්පතිවරයාත් පොලිස් කොමිෂන් සභාවත් අතර තියෙන මේ අරගලය අපි දැක්කා. ප්‍රෝති සාකච්ඡාවකට අවිල්ලා වැඩබන්න පොලිස්පතිතුමා පොලිස් කොමිෂන් සභාවේ බලතල ඉල්ලා සිටියා. ඒක පුදුම ක්‍රමයක්. ඒ නිලධාරියා ගැන පෞද්ගලිකව අපිට ගැටලුවක් නැහැ, දක්ෂ නිලධාරියෙක්. හැබැයි මේ වැඩවල පොලිස්පතිකමට පත් වුණාට පස්සේ ස්වාධීන කොමිෂන් සභාවක තියෙන බලය මොකක්ද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කොමිෂන් සභාවට තියෙන බලතල මොනවද කියන එක දැනගන්න ඕනේ. ඒ වගේම මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිතුමා සමග විශේෂ භාර අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරන්න, ඒ වගේම කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් සමග සුහදව සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කළා අවබෝධයක් ඇති කරගන්න කටයුතු කළ යුතුයි. ප්‍රතිසාකච්ඡාවක් තියලා කොමිෂන් සභාවට අභියෝග කරන්නට වැඩබලන පොලිස්පතිවරයාට අවස්ථාව දෙනවා නම් ඒ පොලිස්පතිවරයා තමන්ගේ වගකීම ඉටු නොකරන කෙනෙක්. කොච්චර දක්ෂයෙක් වුණත්, කොච්චර උගත් කෙනෙක් වුණත් ඔහු තමන්ගේ වගකීම ඉටු නොවන කෙනෙක්. හැබැයි පොලිස්පතිවරයා වැඩබලන පොලිස්පතිවරයා කිව්වේ ජනාධිපතිට ඕන දෙයක් නා, වැඩබලන පොලිස්පතිවරයා කිව්වේ විශේෂ භාර ඇමතිට ඕන දෙයක් නා, ඒක වෙන කතාවක්. අපිට පෙන්නේ නම් ඒ වගේ දෙයක්. පොලිස් කොමිසමට පාඩමක් උගන්වන්න, තර්ජනයක් දාන්න ජනාධිපතිවරයා කිව්වනේ අපිට පොලිස් කොමිසම ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආ, ඒක කිව්වේ ප්‍රසිද්ධියනේ. ඒක කිව්වේ කළුතර රැස්වීමකට හැබැයි. දැන් ඒකෙම දිගුවක්ද කියලා අපිට හිතෙනවා. ඒ නිසා පොලිස්පතිවරයාගේ ඒ කතාව නොකළ යුතු දෙයක් වගේම අපිට එහෙම ගැටලු තිබෙනවා නම් විසඳාගත යුතුයි. ඒ වගේම කොමිෂන් සභාවල කාර්යක්ෂමතාවය තමන්ගේ වගකීම ඉෂ්ට කිරීම ගැන ගැටලුවක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාර්ක සභාව හරහා ඒ වගකීම ඉටු කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සියලු දෙනාම නීතියට ව්‍යවස්ථාවට වග කියන්ට ඕන. ඒ වගේම ගරු මුලසුන සභාපතිතුමනි, ඉතා වැදගත් දෙයක් තිබෙනවා. දැන් මම හිතුවා අද දවසේ මේ සාකච්ඡාව යද්දී අපේ සභානායකතුමා කියයි කියලා, මේ තමයි අන්තිම ජනාධිපතිවරයාගේ විධායක ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය. අපි ඊළඟ සතිවාරයේ අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒ අලුත් ව්‍යවස්ථාව හදලා විධායක ජනාධිපතිත්වය නැති කරනවා. මේ පාර්ලිමේන්තුවට බලය ලබලා දෙනවා. පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රමය ස්ථාපනය කරනවා. ඒ නිසා මේ තමයි අවසාන විධායක ජනාධිපති වැයශීර්ෂය කියලා කියයි කියලා. ආණ්ඩු පක්ෂයේ කිසිම මන්ත්‍රී කෙනෙක් එහෙම කිව්වේ නැහැ. සභානායකතුමා එහෙම කිව්වේ නැහැ. ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා එහෙම කිව්වේ නැහැ. නමුත් අපි ජනතා වරම තියන්නේ ඔබට නිසා, ජනතා වරම තියන්නේ වර්තමාන රජයට නිසා. ජනතාව අනුමත කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔවුන්ට අමතක වුණාට අපිට අමතක නැති බව කියන්න අවශ්‍යයි. මොකද කියන්නේ මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 වෙනි පිටුවේ ගලු මුලසන මන්ත්‍රීතුමනි, ඔබතුමා හොඳින් දන්නවා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදු කොට ජනමත විචාරණයකින්ද සම්මත කරගනු ඇත. ඒකේ හැඩරුව ගැනක් තියෙනවා. මම දැක ඔබතුමත් මෙතිවරණ කාලේ කියනවා අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරන් එනවා, රටට හිතකර විධායක ජනාධිපති ක්‍රමය නැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරන් එනවා කියලා. මොකද කියන්නේ? විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත් කිරීම. අපිත් එකක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශයත් ඒකම තමයි තිබුණේ. එතකොට මේ රටම වගේ එකගයි. සියයට 100ක් එකගෙන වෙන අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු 159ක් ඔබතුමාලා තියෙනවා. අපිට 45 දිනක බලය තියෙන. මුළු ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩු පක්ෂයත් ප්‍රධාන විපක්ෂයත් එකගයි. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න පුළුවන්. ආයතන දෙකක් දුරකට තමයි මේ වියදම් ප්‍රශ්නේ ඉන්නේ අපි දන්නවා. මේ වියදම් පිළිබඳ නාස්තිය පිළිබඳ ප්‍රශ්නේ වැදගත් කාරණයක්. මේ විධායක ජනාධිපති කෙනෙක් සහ වෙනම පාර්ලිමේන්තු ක්‍රමයක් දෙකක් අවශ්‍ය නැහැ. මේ රට අවශ්‍ය එකයි. මේ රට අවශ්‍ය එකයි. හැබැයි ඒක අමතක කරලා තියෙනවා. ඒ වගේම කියනවා නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම. ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා මේ තිබෙන සමානුපාතික මැතිවරණ ක්‍රමයේ තියෙන අඩුපාඩුකම්, මනාප ඡන්ද ක්‍රමයේ තියෙන අඩුපාඩුකම්, මේ රටේ ජනතාව මේ ප්‍රතිපත්තිය ඒකමතිකව සම්මත කරලා තියෙනවා. 159ක් 60ක් ඒ වගේම විපක්ෂයත් එක්ක එකගයි. එහෙනම් ඇයි මොකද තියෙන ප්‍රශ්නේ? ගරු ජනාධිපතිතුමා නිදහස් දවසවත් මේක කිව්වේ නැහැ. ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු වතාවන් දෙකක් ඇවිල්ලා කතා කරා, ඒත් කිව්වේ නැහැ. ඒ වගේම මේ සභාවේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලා ආණ්ඩු පක්ෂ 159න් කවුරුවක්වත් දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පිළිහිටවීම ගැන, වෙස්මිනිස්ටර් ක්‍රමවේදය ගැන, නාමික ජනාධිපතිවරයෙක් පත් කිරීම ගැන, ඒ වගේම උතුරේ නැගෙනහිර ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවට ඔවුන්ගේ පාලනයක් පිළිබඳ, ඔවුන්ගේ මේ රටේ බලය විමර්ශනගත කිරීම පිළිබඳව තියෙන අවහස් කර කතා කරන්නේ නැහැ. ඡන්ද කාලේ කියලා දීපද කතා කරන්නේ නැහැ. මේ බලය විමර්ශනගත කිරීම අවශ්‍ය වන්නේ ජනමාර්ගයේ ප්‍රශ්න විතරක් නෙවෙයි. මේ බලය විමර්ශනගත කිරීම අවශ්‍ය සංවර්ධනයේ උදෙසා කොළඹ කේන්ද්‍රගත වෙලා තියෙන සංවර්ධනයේ වෙනුවට රට පුරා එක හා සමානව විහිදෙන සංවර්ධනයක් උදෙසා බලය විමර්ශනගත කිරීම අවශ්‍යයි. එතකොට මූලධර්ම පිළිබඳ එකඟතාවයක් තියෙනවා. දැන් ගරු සභාපතිතුමනි, ඇයි මේක අයින් කරන්නේ නැත්තේ? විධායක ජනාධිපති ක්‍රමයේ රහ වැටුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනතාවට පොරොන්දු වුණා, ජනතාව පත් කළා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනතාවට පොරොන්දු වුණා, ඒත් අහෝසි කරේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වුණා, කොටසක් අඩු කළා, සම්පූර්ණයෙන් අහෝසි කරේ නැහැ. අනුරු කුමාර දිසානායකත් එතින්ටම වැටෙන්න යන්නේ. බලය ලැබුණාම ඒ බලයට මත් වෙනව ආස වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ඉතිහාසෙ මේ පවතින ජරා ජීර්ණ වෙත්ත සංශෝධන විශාල ගානකින් මේ විකෘතිතාවයකට පත්වෙච්ච වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා මෙරටේ සිංහල දෙමළ හැමෝටම එක රටක් කියලා හිතන, ඒ වගේම බල කේන්ද්‍ර දෙකක් නැතුව එක කේන්ද්‍රයක් ඇති කරන, සාධාරණ වියදම් අඩු මැතිවරණ ක්‍රමයක් ඇති කරන නව ක්‍රමවේදයකට යන්න මීට වඩා අවස්ථාවක් නැහැ. පාලක පක්ෂයට විධායක ජනාධිපතිකමයි, ඒ වගේම පාර්ලිමේන්තුවේ 159ක් හොරෙන් ගත් එකක් නෙමෙයි. අපි දන්නවා මහින්ද රාජපක්ෂලා තිබුණ 3-2ක්. ඒ 3-2 හොරෙන් ගත් එකක්, කප්පන් දීලා ගත් එකක්. හැබැයි එහෙම නෙමෙයි ඔබතුමාලාට තිබෙනවද 159ක් පටන් ගන්නකොටම. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය අරන් එනවා නම් ඒක පළවෙනි සැසිවාරයේ තුල පටන් අරගෙන අඩුම ගානේ දෙවෙනි සැසිවාරයේ තුල අවසන් කරන්න ඕනේ.
දෙකයි ගරු මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමනි, එක දෙයක් කියන්න ඕනේ. අවංක උමනාවක් තිබෙනව නම් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන, අවංක උමනාවක් තිබෙනව නම් මෙරටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ පදනම තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ පදනම තමයි අලුත් මැතිවරණ ක්‍රමයක්. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ උවමනාව තිබෙනවා නම් කල යුතු වන්නේ වහාම මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ වැඩපිළිවෙල ආරම්භ කිරීමයි. එසේ නොකිරීම ද්‍රෝහිකමක්, එසේ නොකිරීම වරදක්, එසේ නොකිරීම ජනවරම පාවාදීමක්.
ස්තුතියි ඔබතුමන්ට.